ගරු මන්ත්‍රීතුමිය පවිත්‍රාවන්නි රාජ්.
ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, කතානායකතුමනි, මම බොහොම සන්තෝෂ වෙනවා අද වචන කීපයක් පාර්ලිමේන්තුවේ කතා කරන්න ලැබීම ගැන. විශේෂයෙන්ම මට පෙර කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා මහින්ද රාජපක්ෂ අපේ නායකතුමා විපක්ෂ නායක පුටුව ඉඳගන්න වෙලාවේ අපි විපක්ෂයේ ඉන්න වෙලාවේ අපිට ඉක්මනින් ආණ්ඩුවක් පිටවන්න පුළුවන් වෙයි කියන කාරණය සඳහන් කරා. ඒ කාරණය සඳහන් කරාද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඒ කාරණය සඳහන් කිරීම තුළ අපි උත්සාහ ගන්නේ ආණ්ඩුව අස්ථාවරයි කියලා පෙන්නලා ප්‍රශ්නයක් ඇති කරන්න කියලා එතුමා සඳහන් කරා. ගරු මන්ත්‍රීතුමනි, අද මුළු ලෝකයටම පේනවා ඔබතුමා කිව්වා කොටස් වෙළඳ පොළ ගැන. කොටස් වෙළඳ පොළ අවුරුදු 10කට පස්සේ අඩුම දෛනික අඩුම පිරිවැය වාර්තා කළා පහුගිය ජනවාරි 4 වෙනි. මෙවැනි තත්ත්වයකට ආර්ථිකය කඩාගෙන වැටුනේ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ආසනයේ ඉඳගෙන කරපු කතාව හින්දා නෙවෙයි. තමුන් වහන්සේලාගේ පක්ෂය ඇතුලේ තියෙන නායකත්වයට තියෙන අර්බුදය උණු රටටම අද පේනවා. තමුන් වහන්සේලාගේ පක්ෂයේ සජිත් ගරු මන්ත්‍රීතුමාට වචනකින් හරි උදව් කරන කෙනෙකුට නියෝජ්‍ය ඇමතිකමක්වත් අද අපිට ලැබුණා කියලා පේන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, සරත් වංශේක මැතිතුමා අපි දැක්ක මාධ්‍යවල තෙවර පෙරුම මැතිතුමත් එක්ක ද්වන්ද යුද්ධයක්. ඒ විතරක් නෙමෙයි, අපි දැක්ක රවි කරුණානායක මන්ත්‍රීතුමා කියනවා මෝස්තරකාරයෙකුට මුදල් අමාත්‍යංශය සුදුසු නැහැ කියලා. ආණ්ඩුව අස්සේ තියෙන මේ අර්බුදය, මේ බිඳවැටීම, මේ ගැටීම, මේ මාරාන්තික සටන අද මුළු ලෝකයටම පෙන්නුම් කරලා තියෙනවා. ඒ නිසා ආයෝජකයෝ එන්නේ නැහැ. ඒ නිසා ණය ආධාර දෙන්නේ නැහැ. ඒ නිසා රටට උදව් කරන ආයතන ඒ සඳහා නැඹුරු වෙන්නේ නැහැ. ඒකට මහින්ද රාජපක්ෂ මැතිතුමාට දොස් කියලා වැඩක් නැහැ. තමුන් වහන්සේලාගේ ඇතුලේ තියෙන අභ්‍යන්තර අර්බුදය විසඳා ගන්නා තුරු මේ රටේ ආර්ථිකය බිඳ වැටෙනවා. අද මේ ප්‍රස්තුත කාරණයේදී මේ පනත සැබෑවටම කාරණා කීපයකට ඉදිරිපත් කරපු පනත. එකක් තමයි ලෝකයේ තියෙන මේ අපේ ලංකාව වගේ රටවල් වල කාර්මික, කෘෂිකාර්මික, ඒ වගේම පර්යේෂණ කටයුතු, ඒ වගේම ඖෂධ නිෂ්පාදනය කිරීම වගේ වයදී විෂ රසායන ද්‍රව්‍ය මේ කටයුතු වලට බාධන භාවිතා කරන විෂ රසායන ද්‍රව්‍ය, විෂ රසායන ද්‍රව්‍ය වල පූර්වකයන්, මේ කෘෂිකාර්මික, කාර්මික, පර්යේෂණ, ඖෂධ නිෂ්පාදන නැවැනි කටයුතු වලට භාවිතා වෙනවා. මේවා නියාමනය කිරීමත් මේ පනත ගෙන ඒමේ මූලික අරමුණ. ඒ නිසා තමයි මේක කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම අධිකාරිය සභාපතිවරයා විදිහට පත් කරලා තියෙන්නේ. අපිට කියන්න තියෙන්නේ අද ආණ්ඩුව සරේකට කියනවා ග්ලයිකෝෆොස්ෆේට් තහනම් කරනවා කියලා. තව සරේකට කියනවා ඒක ආය පාවිච්චි කරනවා කියලා. ඔබතුමන්ලගේ ආණ්ඩුවක් විදිහට අද රට ඔබතුමන්ලා මේකේ තීන්දුවක් දෙන්න ඕනේ. මොකද්ද ඔබතුමන්ලගේ ප්‍රතිපත්ති? අද ලංකාවේ ගත්තොත් මවක් විදිහට මම දන්නවා බොහෝ අය කියන සමහර සුපිරි වෙළඳ සල්වල තියෙන කොස් වල කහට බිපෙන්නේ නැහැ. මම දැක්ක මේ ළඟදී පත්‍රයක වාර්තාවක් තියෙනවා කොස් විකුණන කෙනෙක්ගේ අත්වල විශාල කුණුවීමක් ආපුවම වෛද්‍යවරයා හම්බෙන්න ආපුවම වෛද්‍යවරයා අහලා තියෙනවා සැබෑවටම මොකක්ද ඔබ ඇයි ඔබට මෙහෙම වෙන්නේ එතකොට වෛද්‍යවරයාට කියපු දේ තමයි මම යම්කිසි විෂ රසායනයක් කොස්තිකට දාලා කොස් ගෙඩියට දාලා කොස්තිකට දාලා තමයි මේ කොස් පැකට් කරලා විකුණන්නේ කියලා. ඉතින් අද මේ රටේ මිනිස්සුන්ට අපි මේවා නියාමනය කරන්න. මේවා මේ කර්මාන්ත ශාලාවලට තමුන්නාන්සලගේ මේ අධිකාරියෙන් යම් බලපෑමක් ඇති කරන්නට ඕන. සාමාන්‍යයෙන් අද ආප්ප හදන්නේ ප්ලාස්ටර් ඔෆ් පැලිස් දාලා කියලා සමහර තැන්වල වාර්තා වෙනවා. මේ රටට ගේන ඔය කීර බොහෝ තැන්වල අර මල් බාල්දියෙන් තනිකර විෂ රසායන ගොටුකොළ වලට මුහුණු වැන්න වලට දීලා දාලා තමයි වෙළඳ පොලේ තියෙන්නේ කියන එක බොහෝ තැන්වලින් මතුවෙනවා. රජයක් විදිහට තමුන්නාන්සල මොකද්ද මේ සම්බන්ධයෙන් කරන්නේ? මූණේ ගාන්න එන සමහර ක්‍රීම් වර්ග, සමහර සුවඳ විලවුන්, විෂද්‍රව්‍ය මිශ්‍රච්ච ඒවා මේ රටේ ජනතාවට පාවිච්චි කරන්න අද ලැබිලා තියෙනවා. වෛද්‍යවරු හම්බුනාම නොයෙකුත් අතුරු ආබාධ ඒවා තුලින් ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වන්දනාමාන කරන ඔය බටහිර ටයිති බහුජාතික සමාගම් වලින් තියෙන සබන් වර්ග මේ රෙදි හොදන්න දාන සබන් කුඩු රෙදි හොදන්න පාවිච්චි කරන සබන් කුඩු තමයි ඇඟේ ගන්න සබන් වල තියෙන්නේ කියලා ඇති වෙලා තියෙන වාර්තාවලට දාපු පත්‍ර දැන්වීමද තහනම් කළේ බහුජාතික සමාගම් නඩු ඒ සමාගම් වලට විරුද්ධව දේශීය ව්‍යාපාරිකයද නඩු කියනවා. මේ රටේ ජනතාවට හිතකරව එවැනි සබන් වර්ග නිපදවන දේශීය ව්‍යාපාරිකයෝ නැගිටවන්න ආණ්ඩුව විසින් ගන්න පියවර මොකක්ද? නොයෙකුත් තැන්වල ඔය දැන් සමහර වෙලාවල් වලට අපේ කෑන් කරලා එන ෆුඩ් වල කෑන් ෆුඩ් වල නොයෙකුත් රේඩියේෂන් තියෙනවා. එහෙමත් නැත්නම් ඒවා නොයෙකුත් ලෝකයේ නොයෙකුත් රටවල් වල හදන ටින් කරලා එන කෑම වල විෂද්‍රව්‍ය තියෙනවයි කියන එක ලංකාවේ තනින් තනින් පුවත්පත් වලින් වෛද්‍යවරුන්ගේ සාකච්ඡා වලින් නොයෙකුත් තැන් වලින් මතුවෙනවා. මේවා සොයා බලන්න. එයා සත්‍ය අසල්තාවේ මොකක් වුණත් අද රටේ පුළුල් මාධ්‍ය හරහා කතා කරන කාරණා සුවඳ විලවුන් වල ක්‍රීම් වල මර්කරි තියෙනවයි කියන. ඉතින් මේ රටේ ජනතාවට අද වසකන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. පාවිච්චි කරන දේවල් වල මේව හදන කර්මාන්තශාලා මේවා තියෙන්නේ මොනවද කියන එක රජයක් විදියට තමුන්නාන්සලා මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය. ඉතින් ඒ නිසා වගකීමක් ඇතුව රජයක් කරන කණ්ඩායමක් විදියට තමුන්නාන්සලා කටයුතු කරනවා නම් මේ සම්බන්ධයෙන් රටේ ජනතාවද බොහොම පත්වලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අපි කතා කරනව ඇරෙන්න අපි හරහා ජනතාවගේ හඬ මෙතන නගා හිටනව ඇරෙන්න ජනතාවට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා අද මේ රටේ වෙළඳ පොළවල් වල තිබෙන සුවඳ විලවුන් ආලේපන නොයෙකුත් කෑම වර්ග මේවා තියෙනවායි කියලා නොයෙකුත් ලෙඩ වලට මේ රටේ ජනතාව භාජනය වෙනවා. වස විස රසායනික ද්‍රව්‍ය පොහොර සම්බන්ධයෙන් නොයෙකුත් ලෙඩ රෝග විශාල වශයෙන් මේ රටේ ජනතාව ලෙඩ වෙනවා. ඒ සඳහා ආණ්ඩුවේ වගකීමක් විදිහට මැදිහත් වෙලා පියවර ගන්නයි කියලා ඉල්ලා සිටින් මම නියනවා.
බොහොම ස්තුතියි හොන්රබල් ડોક્ટર සරත් අමුණුගම. You have 5 minutes.
උලස්නාර උඩ සභාපතිතුමනි, අද අපි සාකච්ඡා කරන මාතෘකාව ඇත්ත වශයෙන් රසායනික අවිසම්මුතිය පිළිබඳවයි. ඉංග්‍රීසියෙන් කියනවා නම් chemical weapons convention amendment එකක් තමයි අද ඉදිරිපත් කරන්නේ. මේ පාර්ලිමේන්තුවේ මෑත කාලයේ තිබුණ නරක ප්‍රවණතාවයක් තමයි ඒ අදාළ මාතෘකාව ගැන කතා කරන්නේ නැතුව දෙපක්ෂයේම තම තමන්ගේ ඒ වෙලාවේ තියෙන දේශපාලන ප්‍රශ්න ඉදිරියට දාන්න. නමුත් මේ පාර්ලිමේන්තුවේ නීතියක් තියෙනවා, සම්ප්‍රදායක් තියෙනවා. අපි කතා කරන්න ඕනේ එදා අදාළ මාතෘකාව අනුව විතරයි. ඒකයි මේ ඕඩර් පේපර් එකක් දීලා මන්ත්‍රීවරුන්ට ඒ විෂය ගැන අධ්‍යයනයක් කරලා වැදගත් කතාවක් මේ සභාව තුළ ලබා දෙන්න අවස්ථාව සලසලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ගියොත් මොන මොන මාතෘකාව දුන්නත් මොන මොන වැදගත් මාතෘකාවක් ලබා ගත්තත් අර පරණ කතන්දරේම දෙපැත්තෙම කියනවා නම් මගේ හිතේ අනාගතයේ පාර්ලිමේන්තුව ගැන මහජනතාවගේ තියෙන විශ්වාසය නැති වෙන්න ඉඩ තියෙනවා. මේක එක්කෙනා කෙනාට බැනගන්න වේදිකාවක් නෙමෙයි. අපි තෝරාගත්ත මාතෘකාව පිළිබඳ වැදගත් සංවාදයකට අපි යන්න ඕනේ සභාපතිතුමනි. ඒ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි අද ලෝකයේ මේ රසායනික අවි ගැන විශාල ආන්දෝලනයක් තියෙනවා. ඉස්සර විදියට නෙමෙයි දැන් යුද්ධ කරන්නේ. දැන් අපි සිරියාව ගත්තොත් අද දෙපක්ෂයම අනිත් පැත්තෙන් මේ රසායනික අවි පාවිච්චි කරනවා කියලා චෝදනා කරනවා. ඇමරිකාව රුසියාවට චෝදනා කරනවා, රුසියාව ඇමරිකාවට චෝදනා කරනවා. ඇයි ඒ? එකක් තමයි ඒවැ තියෙන අවශ්‍යතා, ඒගොල්ලෝ ලබා ගන්න පුළුවන් හැකියාව. නමුත් අනිත් කාරණය තමයි ඒක තුලින් ලෝක විශාල මතයක් ඇති කරගන්න පුළුවන්. මොකද අද ලෝකේ කවුරුත් කැමති නැහැ මේ රසායනික ආයුධ පාවිච්චි කරලා විශේෂයෙන්ම අසරණ සිවිල් වැසියන්ට පීඩාව ඇති වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ රසායනික උපකරණ, ඒ රසායනික යුද්ධ උපකරණ යොදාගත්තට පස්සේ ඉස්සර වාගේ යුද පිටියේ ඉන්න අයට විතරක් ඒක සීමා කරන්න බෑ. වැඩියෙන්ම ඒකට ප්‍රහාරය එල්ල වෙන්නේ සිවිල් වැසියන්ට. එතකොට මුළු රට තුළම ලොකු ජුගුප්සාවක් ඇති වෙනවා, ලොකු විරෝධයක් ඇති වෙනවා. ඇයි මේ විදියට රසායනික ද්‍රව්‍ය දාලා සිවිල් වැසියන්ට හානි කරන්නේ කියලා. දැන් මේකේ ලංකාවේ අපිට හොඳ පාඩමක් ඉගෙන ගන්න ඕන. මොකද අපිට සාමකාමීව සාකච්ඡාවෙන් සුහදව අපේ ප්‍රශ්න විසඳගන්න බැරි වුණොත් අනවශ්‍ය අවි ගැටුමකට අපි ගියොත් මතක තියාගන්න අර ඉස්සර වගේ නිකන් තුවක්කුවෙන් පරණ ආයුධ වලින් කරන්නේ නැහැ. මේ වාගේ විශාල වශයෙන් සිවිල් වැසියන් ඝාතනය වෙන, විශාල වශයෙන් අසරණයන් ඝාතනය වෙන යුද්ධ උපකරණ තමයි අද ලෝකේ නිෂ්පාදනය වෙලා තියෙන්නේ. එහෙනම් අපි එක එක්කෙනාට බැනගන්නකොට එක එක්කෙනාගේ ජාතිවාදය වෙන වෙන ජාති ආගම් කුල ભેද අනුව අපි ගැටුම් ඇති කරගත්තොත් හොඳට මතක තියාගන්න අර පරණ අපි හිතන විදිහේ යුද්ධ නෙමෙයි අනාගතයේ ඇති වෙන්නේ. විශාල වශයෙන් අපරාධ හානි සිදුවෙන යුද්ධ තමයි තියෙන්නේ. එහෙනම් අපි විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ අපි මතක තියාගන්න ඕනේ මේ පරණ පන්නේ ගැන හිතන්නේ නැතුව පරණ විදියට යුද්ධ කරන්න හම්බ වෙන්නේ නැහැ අනාගතයේදී. අපි ජනතාව වෙනුවෙන් හැම වෙලාවෙම අපේ මොන මොන මතභේද තිබුණත් ගැටුම් තිබුණත් ඒවා සාමකාමීව සහජීවනයෙන් විසඳගන්න අපි මහන්සි වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ මේ වගේ වැදගත් මාතෘකාවක් සාකච්ඡා කරන වෙලාවේ අපිට උකහා ගන්න පුළුවන් පරිවිදේ නම් අනාගතයේ වෙන විදිහේ යුද්ධවලට යන්නේ අපි සාමකාමීව අපේ ප්‍රශ්න විසඳන්න ඕනේ කියලා. අනිත් එක ලෝකයේ ඉතිහාසයේ දැන් මේ මෑත කාලේ විශේෂයෙන් මැද පෙරදිග තිබුණ මේ ගැටුම් වලදී රසායනික නැති වුණත් weapons of mass destruction කියලා කිව්වා. ඒකේ තිබුණ ප්‍රශ්නය තමයි intelligence. ඒ කියන්නේ මේ සාක්ෂි රහස් ඔත්තු සේවාවන් සම්පූර්ණයෙන් වැරදි මත දීලා තියෙන. බුෂ්ගේ කාලේ ඉරාකයට ගහන්න, මෑත කාලේ සිරියාවට ගහන්න ගත්ත සාක්ෂි දැන් අපිට පේනවා ඒ ඉන්ටෙලිජන්ස් ඒජන්සීස් වලින්, ඒ රහස් සංවිධාන වලින් වැරදි තොරතුරු තමයි දීලා තියෙන්නේ. එහෙනම් විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ අපි මතක තියාගන්න ඕනේ මේ ඔත්තු සේවාව රහස් කරුණු ඉදිරිපත් කරන අයගේ දේවල් අපි හොඳට සලකලා බලන්න ඕනේ. නිකම්ම පුවත්පත්වල දාලා නිකම්ම ගැටුම් ඇති කරලා ඒවායේ වටිනාකම ගැන ඒවා තක්සේරු කරන්නේ නැතුව තීන්දුව ගන්න එක මගේ හිතේ රටකට ඉතාමත්ම බාධක තත්ත්වයක්. ඒ හින්දා එකක් තමයි අපේ ගැටුම් අපි සමනය කරගන්න ඕනේ මේ අලුත් විදිහේ තියෙන උපකරණ මේ යුද්ධායුධ අනුව අපේ රටේ අනාගත යුද්ධ කරන්න බෑ. සිවිල් වැසියන්ට තමයි නොයෙක් කරදර ඇති වෙන්නේ. හින්දා අපේ ප්‍රශ්න අපි විසඳ ගන්න ඕනේ. දෙවෙනි එක තමයි මම මතක් කරන්නේ
කාලය අවසන්යි.
මට විනාඩිය මතක් කරගන්න ඕනේ මේ රහස් ඔත්තු සේවාවන් ලැබෙන මේ ඉන්ටෙලිජන්ස් කියන එක ඉතාම හොඳට සුපරීක්ෂාවෙන් අපි පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් ලොකු ලොකු ප්‍රශ්න වලට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔනරබල් ඩොක්ටර් කැරිසඩි සිල්වා. ඕඩර් ප්ලීස් ඔනරබල් අනුර සිඩ්නි ජයරත්න will take the chair.
Harshad Sillagaru, Ematuma.
Honorable Presiding Member, I endorse what Honorable Sarath Thamunagama earlier mentioned in this House, that we are given an agenda, we are supposed to speak on the given topic, not talk about everyday political problems or throwing mud at each other. And I appreciate that comment because if we are not able to understand the scope of the discussion, then we will be, you know, talking unnecessary, useless things in this House, and the debate and the quality of the debate will continue to deteriorate. So I acknowledge and endorse what the Honorable Member said. Today we are talking about the amendment to the Chemical Weapons Convention. In fact, it is only the movement of the administration of this convention from the Minister of Industries to the Defense Ministry. The President had suggested that it should be taken under the Defense Ministry because this is a matter of national importance. Certainly it is. And it is unfortunately not what the Honorable Pavitra Vanyarachi mentioned about face creams. It is about blister agents, nerve agents, choking agents, blood control agents and so on. And we are not talking here about, like I said earlier, what some others spoke about, but rather mustard gas, sarin gas, chlorine, hydrogen gas and cyanide and so on. So whether in warfare today, countries use such chemical weapons in order to combat various state and non-state parties waging wars against governments. During the First World War, we heard stories about hundreds of thousands of people losing their lives due to chemical weapons. But in fact, during the Second World War, chemical weapons were not commonly used. However, what is happening today is something of great concern, and that is particularly in the case of Syria. Under President Assad's leadership, there have been multiple allegations that in Syria, chemical weapons are being used on the groups fighting the government of Syria. Now, as Honorable Amunagama mentioned, it is well known that Russia has been continuously defending Assad's government and thereby vetoing some of the decisions of the convention on the organization to prohibit chemical weapons and letting the government of Syria continue to use chemical weapons. And I think even though Syria is far away from us and Aleppo is far away from us, we need to take a stand. Ape me rate yuddha thiyena kota sabhapathuma vena ratawal wala parliamentuwe mantriila e Lankawa yuddha gana katha kara e katha kare unte desapalana vasikana neme namuth api me loke jeevath wena ratawal athara sahodara rataka janathawata yam kisi vidiyakata me monada rasayanika aviharaha අතිවිශාල මිනිස් ඝාතන සිද්ධ වෙනවා නම් අපි මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට ඒ රටවල් වල ජනතාව වෙනුවෙන් කතා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද එදා අපේ පාර්ලිමේන්තුවේ මේ රටේ යුද්ධ සම්බන්ධයෙන් වෙන රටවල් වල කතා කරලා ඔවුන්ගේ පාර්ලිමේන්තු වල හරහා ඔවුන්ගේ රටවල් වලට ඒ රටවල් වලට මේ ඔවුන තල්ලු කරා මේ ලංකාවේ සාමය ඇති කරන්න ලංකාවේ ඒ අනවශ්‍ය විදියට අපි එදා කතා කරා ක්ලස්ටර් ඇමිනිෂන් පාවිච්චි කරනවා නම් ඒවා නවත්තන්න කියලා රජයට බල කරන්න. ඉතින් ඒ නිසා අපි හැමදාම කතා කරන්නේ අපේ රටේ සමහර වෙලාවට වැදගත් සමහර වෙලාවට අවැදගත් දේශපාලන කතා. නමුත් අපි එහා ඊට එහා යා යුතුයි කියන මතයේ ඉඳන් තමයි මම මේ කතාව කරන්නේ. තව දෙයක් කතා කරන්න ඕන. That is about cluster munitions. I was the Deputy Minister of Foreign Affairs when we were discussing this in international fora where we were one of the very few countries in the world who had not become a state party to ban cluster munitions. And I recall very vividly when we attempted to discuss the matter here locally, there was quite a bit of opposition saying, look, we can't sign up to ban cluster munitions in this country. Why cannot we ban cluster munitions in country? Why do you need cluster bombing? No one needs to cluster bomb anyone. These methods of warfare have been taken away because, like Honorable Amunugama said, it is impacting not only on the person shooting at you, but the bigger population. So that is why they become weapons of mass destruction. Because if you drop cluster bombs somewhere, you kill not two terrorists, you kill 200 people in the entire village. So therefore, I'm extremely glad and I congratulate the government. Finally, in 2018 March, Sri Lanka signed up as the 103rd, one of the last countries, 103rd country on the Convention of Cluster Munitions. What that also makes us do is to transparently let the Convention on Cluster Munitions in The Hague to examine our non-use of cluster munition in any sort of instance. So the use, the stockpiling, the clearing and destruction of any remaining cluster munitions is now the responsibility of the government of Sri Lanka. එතකොට අපි කතා කරන්නේ ගරු සභාපතිතුමනි මේ cluster bomb දාන එක ඊළඟට මේ මොනවාද මේ රසායනික බෝම්බ පාවිච්චි කරන එක වැනි අමානුෂික ක්‍රමවේද හරහා සතුරාට පහර දෙන යයි කියමින් මහා විශාල ජනඝාතනයක් සිද්ධ කරන්න රටවල් වලට ඒ රටවල් වල යුද හමුදාවන් වලට තියෙන අයිතිවාසිකමයි කියාගන්න එක අයින් කරන එක. ඒ නිසා මෙවැනි පනත් හරහා අපේ රටේ ජීවත් වෙන මිලියන 20ට පමණක් නෙවෙයි කරු සභාපතිතුමනි මේ ලෝකේ ඉන්න සියලුම ජනතාව වෙනුවෙන් වැදගත් වෙන පනතක් පිළිබඳවයි අපි අද මෙතන කතා කරන්නේ මෙවැනි පැනත් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අපිට කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති නිසා මම අතිශයින් සන්තෝෂ වෙනවා මේ අද දායක වෙන්න ලැබීම සම්බන්ධයෙන් මම වැඩිදුරටත් also not only for the cluster minister not for for the chemical weapons because this was done way back in 1993 we signed it in 93 and we started to enforce it in 1997 but the ministry of foreign affairs under the leadership of honorable Mangala Samaravira and people like ambassador Aziz had taken a lot of trouble and I must congratulate those people also for making Sri Lanka a respected member of the global community by signing up to ban cluster munitions enisa garu sabhapathumani avasana vashen api janadhipati varaya yatatata me e rasayanika avi නියාමන කාර්යාලය පවරා ගැනීම සම්බන්ධයෙන් එතන ගැටලුවක් නැහැ ඒක ප්‍රශ්නයක් නැහැ කවුරු කරත් ශ්‍රී ලංකාවේ රජය තමයි ඒකට වාකිය යුත්තේ ඒ නිසා මේ සම්බන්ධයෙන් මේ ලොකු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ නමුත් රසායන අවි සහ ක්ලස්ටර් බෝම්බ ජීවිතේ කවදාවත් මින් ඉදිරියට අපේ රටේ
තුමාගේ කාලය අවසානයි
පාවිච්චි නොවේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා බොහොම අති
ඊළඟට ගරු සේහන් සේනසිංහ මන්ත්‍රීතුමා
ගරු මූලස්ථානවල මන්ත්‍රීතුමනි අද විවාදයට ගැනෙන රසායනික අවි සම්මුතිය පිළිබඳව සංශෝධන පනත් කෙටුම්පත යටතේ අදහස් දැක්වීමට ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා සරත් අමුණුගම ඇමතුමාගේ අදහස් දැක්වීමත් එවැගේම හර්ෂද සිල්වා ගරු කැබිනට් නොවන අමාත්‍යතුමාගේ අදහස් දැක්වීමත් මං හිතන්නේ ඉතාම වැදගත් හර්ෂ ඇමතුමා විශේෂයෙන්ම පෙන්නුම් කරා මේ පාර්ලිමේන්තුව තුළ ඒ අදාළ විෂයට බද්ධව කතා කිරීමේ වැදගත්කම මං හිතන්නේ ඇමතුමා මේක එක මන්ත්‍රීවරයෙක් දෙන්නෙක් පමණක් නෙවෙයි සියලුම දෙනා අනුගමනය කළ යුතු ක්‍රියාපටි පාටියක්. නමුත් යම් යම් තැන්වලදී ඒ විෂයපතියෙන් බාහිරව ගිහිල්ලා ඒක දේශපාලන වශයෙන් තල්ලු කරලා කතා කරද්දී මං හිතනවා අනික් මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් උත්තරයක් ලබා දීමට උත්සුක වෙනවා. ඒ හින්දා අපි සියලු දෙනාගේම වගකීම වෙනවා ඒ කියන ආකාරයට ස්ථාවර නියෝග 100%ක් එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි සියලු දෙනාම පිළිපැදීම. ඉතින් මං හිතනවා ඔබතුමා කිව්වේ වැදගත් කාරණාවක් අද ඒ තත්ත්වය මේ පාර්ලිමේන්තුව තුළ නිර්මාණය වීමත් ඉතා වැදගත් මොකද මහජනතාව මේ පාර්ලිමේන්තුව කෙරෙහි අපි විශ්වාස කරන තරමට මේ පාර්ලිමේන්තුව කෙරෙහි විශ්වාසයක් නැහැ ඒ ඇතිවෙච්ච විවිධ සිද්ධිහිඳ ඒ වගේම ඔබ කතා කරපු පොකුරු බෝම්බ සහ රසායනික ආවි විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ නියාමනයට ගැනීම සම්බන්ධයෙන් මං හිතනවා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ ඒක හොඳ ක්‍රියාවක් හැටියට ඒ වගේම රුවන් විජේවර්ධන ඇමතුමා ඉන්න අවස්ථාවෙත් අපි දැක්කා විවිධ කතාවලදී මේ ශ්‍රී ලංකාවේ යුද හමුදාවට මේ පොකුරු බෝම්බ සහ රසායනික අවි සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා මීට පෙර කතා කරපු මන්ත්‍රීතුමියත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටියා මම හිතනවා රජයක් හැටියට ඕනෑම පරීක්ෂණයක් මේ භූමිය තුළ අභ්‍යන්තරයේ සිදුවිය පරීක්ෂණ ඒ වගේම අපි විශ්වාස කරනවා කිසිදු අවස්ථාවක මේ සිදුවෙච්ච මානුෂික මෙහෙයුම තුළ ශ්‍රී ලංකාවේ හමුදාව ත්‍රිවිධ හමුදාව කිසිදු ආකාරයක රසායනික අවි සහ පොකුරු බෝම්බ භාවිතා කළ නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා එහෙනම් මම හිතනවා ජාත්‍යන්තරයටද මේ වගේ කතා කරලා අපේ හමුදාව අප්‍රසාදයට පත් කරන්න යන්නේ මොකද අද බැලුවාම ජාත්‍යන්තරයේ අපේ රට සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි මැදිහත් වීමක් කරලා තියෙනවා. ඒක අභ්‍යන්තර දේශපාලන තත්ත්වයටත් ඒ වගේම මේ රටේ ඇති වෙලා තිබිච්ච අමිහිරි වර්ෂ 30ක යුද්ධය සම්බන්ධයෙන් තිබිච්ච කාරණාවලදී ජාත්‍යන්තරයේ අනිසි මැදිහත් වීමක් අපි වර්තමානයේ දකිනවා. එහෙනම් මං හිතනවා ඔබතුමාලා වගකීතු රජයක් හැටියට මේ හමුදාවට ත්‍රිවිධ හමුදාවට විවිධ පාර්ශවයන් විසින් එල්ල කරන චෝදනා බැහැර කිරීම සඳහා අවශ්‍ය පියවර ගනී කියලා මොකද දරු ඇමතුමනේ ඒක ඉතාම බරපතල චෝදනාවක් මේක දිගින් දිගටම එල්ල කරන චෝදනාවක් ඒ හින්දා මේ සම්බන්ධයෙන් කරුණාකරලා ඔබේ කතාවක් ඔබ පිළිතුරු කතාවක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කරලා එසේ රසායනික අවි භාවිතයක් ත්‍රිවිධ හමුදාව තුළින් සිදු වුණේ නැහැ කියන කාරණාව කියන්න කියන එකත් ඒ වගේම මේ හැම පරීක්ෂණයක්ම ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය වෙන්නේ නැහැ මේ ඇති වෙලා තියෙන සියලුම කාරණාවලදී අද ජාත්‍යන්තරයේ කෙරෙහි තමයි මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි සමහර කණ්ඩායම් විශ්වාසය තියලා තියෙන්නේ. එහෙනම් රජයේත් වගකීමක් වෙනවා. දේශීය වශයෙන් මේ තියෙන සියලුම කාරණා කෙරෙහි සාධාරණ පරීක්ෂණ කරලා විනිශ්චයන් ලබා දෙනවා මිස ජාත්‍යන්තරයේ සම්බන්ධ නම් කරුණක් ඉදිරිපත් වෙද්දී ඒ කාරණා සුදුසුද නැද්ද කියන එක ඉතා පැහැදිලිව ඉටු කරන්න. ඒ වගේම ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අද මේ රසායනික අවි සම්බන්ධ පනත ගෙනීමේදී මේ රටේ විධායක ජනාධිපති ධුරය රසායනික අවියක් හැටියට හඳුන්වන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරා. ඉතාම පැහැදිලිව අපි කියන්න ඕනේ මේ රටේ පැවති හැම ජනාධිපති වර්ණයකදීම මේ දක්වා මේ රටේ පත්වෙච්ච හැම මෑතත් යුගයේ පත්වෙච්ච හැම ජනාධිපතිවරයෙකුටම එක මොහොතකදී ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය දක්වලා තියෙනවා. ඒ අවශ්‍ය දේශපාලන මතය සමාජගත කරන්න මහා බරපතල දැවැන්ත කාර්යභාරයක් ජනතා විමුක්ති පෙරමුණ කරලා තියෙනවා. නමුත් ඒ කරන කාර්යභාරය ටික කාලයක් ගියාට පස්සේ ඔවුන් එතනින් බැහැර වෙලා තමන්ම පත් කරපු ජනාධිපතිවරයා හෝ රජය විවේචනය කිරීමේ තැන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණ කළ යුතුව තියෙන්නේ මේ පත්වෙන හැම ජනාධිපතිවරයාටම විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම නෙවෙයි. එහෙමනම් ඔවුන් කළ යුතුව තියෙන්නේ ඔවුන්ගේම ජනාධිපතිවරයෙක් ඒ සඳහා පත් කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. එහෙම නැතුව මේ විවිධ සංශෝධන පාර්ලිමේන්තුව තුළ යෝජනා කරලා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට අවශ්‍ය ආකාරයට මේ රට සම්පූර්ණයෙන්ම මෙහෙයවීම සඳහා කටයුතු කරලා අර ජනාධිපති ධුරය සම්බන්ධයෙන් විවේචනයක් කිරීම එතරම් සදාචාර සම්පන්නත් නැහැ සාධාරණත් නැහැ කියන කාරණාව තමයි අපි විශේෂයෙන්ම කියන්න ඕනේ. මොකද අද රජයක් හැටියට අපි දන්නවා දේශපාලන වශයෙන් ව්‍යාකූල තත්ත්වයක් රටේ තියෙනවා. පාර්ලිමේන්තුව අද බරපතල ලෙස අස්ථාවර වෙලා තියෙනවා. බහුතරයක් තියෙනවා කියලා බලයට ආපු ආණ්ඩුවකටද බහුතරය නැති වෙලා තියෙනවා. ඒ බහුතරය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ ආණ්ඩුව කරමින් පැවතුනාට අද වෙනකන් රජයට හැකියාවක් වෙලා නැහැ ඔවුන් කතා කරන 113ක පැහැදිලි බහුතරය කියලා. පාර්ලිමේන්තුවේ බහුතරය කියන්නේ 113ක පැහැදිලි බහුතරයක් නොවෙයි කියන කාරණාව තමන්ට 113ක් නැති වෙච්ච අවස්ථාවක විතරයි එක්සත් ජාතික පක්ෂයට තේරුම් ගියේ. ඒ හින්දා අද රටක් හැටියට විවිධ තීන්දුව తీරන ගැනීමේ දැඩි අපහසුතාවයක් තියෙනවා. අපි දකිනවා මේ රටේ තියෙන අර්බුද එකින් එක වැඩි වෙනවා. ඒ පැලස්තර විසඳුම් රටේ අර්බුද වලට විසඳුම් බවට පත් වෙන්නේ නැහැ. ඊින්දා ජනාධිපති ධුරය සම්බන්ධයෙන් තියෙන කාරණාවත් එවැගේම යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තියෙන කාරණාවත් මෙවැනි අස්ථාවර පාර්ලිමේන්තුවක් තුල සාකච්ඡා කිරීම හෝ එහෙම නැත්නම් ඡන්ද විමසීමකට භාජනය කිරීම රටක් හැටියට සුදුසු තැනක නෙවෙයි අද අපි ඉන්නේ. මොකද දේශපාලන වශයෙන් දැඩි අරුමුදයක් තියෙන මොහොතක. එහෙනම් අපි විශ්වාස කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ අද එක්සත් ජාතික පක්ෂයට විවෘත වේදිකාවට ඇවිල්ලා කතා කරන්න බැරිද පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කරනවා. ඔවුන් හරහා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අනියම් ආකාරයෙන් එතුමාගේ අවශ්‍යතාවය ඉටු කරගන්න කටයුතු කරනවා. එහෙනම් මේ පාර්ලිමේන්තුව තවදුරටත් වැදගත් තීන්දුව తీරන ගැනීම සඳහා සුදුසු තත්වයක නෙවෙයි අද තියෙන්නේ. ඉතින් අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගන්න ඕනේ ඔය කියන ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් තීන්දුව తీරනයක් ගන්න. මොකද අපි වක් කියන්න ඕනේ රටේ ජනතාවට වක් කියන පාර්ලිමේන්තුවකට මෙවැනි තීන්දුව తీරන ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ ඇති වෙලා තියෙන අර්බුදය තුල අපි රජයෙන් කිසියම් ආකාරයක පිළිතුරක් බලාපොරොත්තු වෙනවා යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. ඊයේ සුමන්දිරන් මන්ත්‍රීතුමා අපි දන්නේ නැහැ එතුමාද රජය මෙහෙවන්නේ එහෙම නැත්නම් එතුමා රජයේ කොටස්කාරයෙක්ද කියන කාරණාව අපිට එතුමා රජයේ කොටස්කාරයෙක් කියන කාරණාව අපිට පැහැදිලි. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රජයේ මෙහෙයවීමේ යාන්ත්‍රණය සුමන්ද්‍රයන් මන්ත්‍රීතුමා ගෙනියනවා කියන කාරණාව ටිකෙන් ටික අපිට තහවුරු වෙමින් පවතිනවා. ඊයේත් එතුමා ප්‍රකාශ කරනවා මේ යෝජිත නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට කෙටුම් පතක් හැටියට ගෙනීම සඳහා ඒ අවශ්‍ය කටයුතු කරනවා කියලා. එහෙනම් අපි අහන්න කැමති මේ ව්‍යවස්ථාව සම්බන්ධනුත් විවිධ අර්බුදකාරී තත්වයක් තියෙද්දී අගමැතිතුමා විසින් කළ යුතු ප්‍රකාශයක් කොහොමද සුමන්දිරන් මන්ත්‍රීතුමා විසින් සිදු කරන්නේ? ඒ මෙහෙයුම් මණ්ඩලයේ ප්‍රධානියා හැටියට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කිසියම් මොහොතක සුමන්දිරන් මන්ත්‍රීතුමාට තමන්ගේ බලයෙන් කොටසක් පැවරීමක් කරලා තියෙනවද කරන්න බැරි බලය එසේ පැවරීමක් නොකළ යුතු කළ නොහැකි අවස්ථාවක එසේ පැවරීමක් කරලා තියෙනවද? එහින්දා අද මේ රටේ තියෙන අර්බුදය තේරුම් ගැනීමේ අවස්ථාවක් රජයට තියෙන්න ඕනේ. ඒ වගේම ගරු රුවන් විජේවර්ධන ඇමතුමා පාර්ලිමේන්තුවේ ඉන්න පරන්තන් කෙමිකල් සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරයි. අද එම ආයතනය කිසියම් ආකාරයකට අක්‍රීය වීමක් සිදු වෙලා තියෙනවා. එහෙනම් කරුණාකරලා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා එම ආයතනය විසින් මේ රටට කළ හැකි ඒ කාර්යභාර කරවා ගැනීම සඳහා ඔබතුමාලාට ඒ අමාත්‍යංශය හැටියට ඒ ආයතනයේ පැවරීමක් සිදු වුණාට පස්සේ මම හිතනවා ඔබතුමාට හැකියාවක් ලැබෙයි කියලා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අවසාන වශයෙන් ප්‍රධාන එක කාරණාවක් මම මතු කරනවා. සමහර විට මේ අද විෂය පතේට බද්ධව තියෙන කාරණාවක් නොවෙන්න පුළුවන්. ඔබතුමාගේ දිස්ත්‍රික්කයටත් ඒක බලපෑමක් තියෙනවා. මම නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතුළු බහුතර ගොවි ජනතාවක් විශේෂයෙන්ම බඩිරුම් වගාව කරන ජනතාවට තියෙන ප්‍රශ්නය තමයි සේනා දළබුවාගේ ප්‍රශ්නය. මේ සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් සක්‍රීය මැදිහත්වීමක් අපි මේ වෙනකොට දකින්නේ නැහැ. බඩිරුම් වගාවෙන් 50%ක් මේ වෙනකොට බරපතල අවදානමකට පත් වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට වී වගාව සඳහා ඒ සේනා දළබුවාගේ අර්බුදය පැතිරෙමින් පවතිනවා. අනිත් පැත්තෙන් වට්ටක්කා වගේ අතරේක භෝගවලටත් පැතිරෙමින් පවතිනවා. එහෙනම් වහාම මේ සම්බන්ධයෙන් රජයේ ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. මොකද ඔබතුමා දන්නව අවුරුදු 4ක් වැඩි නියගයකින් පස්සේ තමයි මේ ගොවිතැන් කටයුතු අපේ රටේ සාර්ථකව සිදු වෙමින් පවතින්නේ. බොහෝ ප්‍රදේශයන් වලට වර්ෂාව ලැබුණා. ඒ වර්ෂාවෙන් ජනතාව ප්‍රයෝජනය ගත්තා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවරයා හැටියට හිටපු දවස් 50ක කාලය තුල ගොවි ජනතාවට පොහොර ටික ලබා දෙන්න අවශ්‍ය වැඩ කටයුතු කරා. නමුත් අවාසනාවකට නොසිතූ පරිදි මේ මහා බරපතල ව්‍යසනයක් සිදුවෙමින් පවතිනවා. එහිඳ ආණ්ඩුව නිහඬ ක්‍රියාමාර්ගයක් ඒ සඳහා ගන්නේ නැතුව, එහෙම නැත්නම් තවත් කොමිටියක් ඒ සඳහා පත් කරන්නේ නැතුව, එහෙම නැත්නම් තවත් විශේෂඥ කණ්ඩායමකට පමණක් මේ කාරණාව බාර දීලා ඒ කණ්ඩායම මත රැඳෙන්නේ නැතුව කරුණා කරලා හැකි ඉක්මනින් මේ සඳහා විසඳුමක් ලබා දෙන්න. ඒ වගේම තමයි මේ වෙනකොටම හානියට පත් වෙලා තියෙන ඒ ගොවිවීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම සේනා දළබුවාගේ ඇති වෙලා තියෙන ප්‍රහාරයෙන් ඒ ඇති වෙලා තියෙන හානිය සම්බන්ධයෙන් වන්දි ගෙවීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ඉතාම ගෞරවයෙන් රජයෙන් කරනවා. මොකද කෘෂිකර්මාන්තයට නියගයෙන් පස්සේ මේ අවස්ථාවේ එල්ල වෙච්ච බරපතලම ගැටලුවක් හැටියට තමයි අපි මේ සේනා දළබුවාගේ තත්ත්වය දකින්නේ. ඒ වගේම ගරු රාජ්‍ය අමාත්‍යතුමනි, නැමත මේ පොකුරු බෝම්බ සහ රසායනික අවි සම්බන්ධයෙන් කතා කරද්දී දිගින් දිගටම එල්ල වෙච්ච චෝදනාවක් තමයි විශේෂයෙන්ම මන්ත්‍රීතුමිය එල්ල කරපු චෝදනාවක් මම හිතනවා ඔබතුමා අහගෙන ඉන්න ඇති. එතුමිය කියනවා සරණාගතයන්ට සහ ඒ බාර වූ ජනතාවට කිසියම් අසාධාරණයක් සිදු වුණා කියලා. අපි එතුමියගේ පුද්ගලික එතුමිය වෙච්ච හානිය සම්බන්ධයෙන් එතුමිය කතා කරලා අපි ඒ සම්බන්ධයෙන් අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. නමුත් මේ ආකාරයේ පොදුවේ මේ සියල්ල පොදුවේ අරගෙන ඒ රටක් හැටියට අපේ අතිමිද හමුදාවත් එවකට පැවති රජය එවගේම රටකුත් අප්‍රසාදයට පත් කිරීම සඳහා කටයුතු කිරීම ගැන අපි අපේ එකඟතාවයක් නැහැ. අපි ඒ සම්බන්ධයෙන් විරෝධතාවය ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි විවිධ රටවල් අපේ රටේ පැවති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරේ දේශපාලන අරමුණක් ඇතුව ඒ රටවල්වල. කිසිම රටක් මේ සහයෝගිතාවය වෙනුවෙන්ම පමණක් මේ රටේ ඇති වෙලා තිබිච්ච අර්බුදය සම්බන්ධයෙන් කතා කරේ නෑ. ඒක කතා කරේ හැම මොහොතකම ඒ විදේශීය රටේ දේශපාලන වශයෙන් අපේ රට සම්බන්ධයෙන් අවධානයක් යොමු කරනවා නම් විතරයි. ඔවුන්ගේ රජේවන් පිහිටවීමේදී ඒ රටේ මේ ඇති වෙලා තිබ්බ අර්බුදය තුල සරණාගතයන් ලෙස හෝ වෙනත් මාර්ගකින් හෝ පුරේෂිභාවය අරගෙන තියෙනවා නම් ඒ ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය ඔවුන්ට මැතිවරණ වලින් ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය පදනම සකස් කර ගැනීම සඳහා පමණයි කතා කරේ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඉන්දා සමහර ඉතාම අල්ප වශයෙන් රටවල් කතා කරන්නේ නැති සහයෝගිතාව වෙනුවෙන් නමුත් බහුතරයක් රටවල් කතා කරේ ඔවුන්ට දේශපාලන වාසි ලබා ගන්න. ඉන්දා කවුරු හරි කියනවා නම් විදේශීය රටවල් වල අපේ රටේ තිබිච්ච අභ්‍යන්තර අරමුදේ සාකච්ඡා වුණේ දේශපාලන අරමුණකින් නෙවෙයි කියලා ඒක වැරදි ප්‍රකාශයක්. ඒක වැරදි ප්‍රකාශයක්. හැබැයි අපි දන්නවා ඒ ප්‍රකාශ වැඩිදුරටත් ඒ පාර්ලිමේන්තුව තුලත් ඒ වගේම විවිධ සභාවල කතා වුණා නම් ඒ කතා වෙච්ච බහුතරයක් රටවල් අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නැවත මේ රටේ නිර්මාණය කිරීම සඳහා දායකත්වය දක්වුවා. ඒ හින්දා වෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය අද එවැනි රටවල් සම්බන්ධයෙන් අනුකම්පා සහගතව බලලා ඒ රටවල් සහයෝගීතාවය වෙනුවෙන් කටයුතු කරා කියලා කියන්නේ. එහින්දා මේ හැම අවස්ථාවකම දේශපාලන වශයෙන් සම්බන්ධකම් තියෙනවා. එහින්දා තමයි ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරේ. ඒ වගේම මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මම මතු කරපු කාරණාවලට අමතරව අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ රටේ ජීවත් වෙන ජනතාව ඉතාම වැදගත්. අපේ රටේ මිලියන 22කට ආසන්න වෙච්ච මිලියන 22ක් වෙච්ච ජනගහනය ඉතාම වැදගත්. එහෙනම් රජයේ පළවෙනි වගකීම වෙන්න ඕනි මේ මිලියන 22 ආරක්ෂා කර ගැනීම. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම. ඔවුන්ට ඔවුන් රජයක් තුළින් බලාපොරොත්තු වෙන කාරණාවන් ඉටු කිරීම. ඊට පස්සේ රජයකට පුළුවන් ඒ විදේශ සම්බන්ධතා තර කරගෙන විදේශීය වශයෙන් යම් ආකාරයක අර කියපු සම්බන්ධයට වඩා ඊට වඩා සම්බන්ධයක් ඕන නම් ඒ කටයුතු පාවිච්චි කරන්න. හැබැයි අපි කියන්නේ අද එවැනි තත්ත්වයක් අපි දකින්නේ නැහැ. අද අපිට
ඔබතුමාගේ කාලය අවසන්
කරගන්න මට තප්පර 30ක් දෙන්න මන් දෝ. මට දැනගන්න ඕනේ අපි විශ්වාස කරනවා අද රජයේ ප්‍රමුඛතාවයේ තියෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නෙවෙයි මේ ආණ්ඩුව පිහිටවන්න උදව් කරපු රටවල් සම්බන්ධයෙන්. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒ හින්දා අද ජනතා විමුක්ති පෙරමුණ කරන්න ඕනි රෝහණ විජේවීර මහතාගේ ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම මිසක් රනිල් වික්‍රමසිංහ මහතුමාගේ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම නෙවෙයි අද සිදු වෙලා තියෙන්නේ. රෝහණ විජේවීර මහතුමා නිර්මාණය කරපු ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට නිසක රනිල් වික්‍රමසිංහ මහතුමා ඔවුන් පත් කරගෙන තිබීමක්. ඒ හින්දා විරුද්ධ පක්ෂයේ කාර්යභාරය සම්බන්ධයෙන් තාටරි ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක අපිත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ හින්දා තවදුරටත් ජනතා විමුක්ති පෙරමුණත් එවැගේම දෙමළ ජාතික සන්ධානයේ සමහර මන්ත්‍රීවරුත් කිසිම හොතක විපක්ෂය නියෝජනය කරන්නේ නැහැ. ඔවුන් නියෝජනය කරන්නේ රජය නියෝජනය කරමින් විපක්ෂය පැත්තේ ඉඳලා කතා කරන දේවල් අදහස් ප්‍රකාශ කිරීම කිසිදු අවස්ථාවක බලංගුතාවයක් නැහැ කියන කාරණාව ප්‍රකාශ කරමින් කාලය ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මං නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ගෞරවනීය ජයවර්ධන මැතිතුමා,
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මේ අවස්ථාවේදී ශ්‍රේයන් සේනසිංහ ගරු මන්ත්‍රීතුමා විසින් ප්‍රකාශයක් කෙරුවා මේ අපේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් අපේ හමුදාවට චෝදනා එල්ල කරලා තිබ්බා මේ යුද කාලයේදී මේ හමුදා විසින් මේ රසායනික අවියායුධ පාවිච්චි කරනවා කියලා දෙමළ ජනතාවට විරුද්ධව, ඒ වගේම පොකුරු බෝම්බ පාවිච්චි කරනවා කියලා. ඒත් ඇත්තටම මෙතුමා ඒ කරපු ඒ ප්‍රකාශය මම අනුමත කරනවා. ඒ කිසිම විදිහකට ඇත්තෙන්ම ඒ චෝදනාවල කිසිම සාක්ෂියක් නැහැ. අපේ යුද හමුදාව කිසි විටකවත් රසායනික අවියායුධ පාවිච්චි කරුවේ නැහැ යුද්ධ කාලයේදී. ඒ වගේම පොකුරු බෝම්බ ගැනත් එක එක චෝදනා තිබ්බට ඒ කිසිම චෝදනාවකට සාක්ෂි නැහැ. ඉතින් මේ අවස්ථාවේදී ඒ කරපු චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා, විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය වශයෙන්. ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඒ මං හිතන හැටියට අපේ ශ්‍රේහාන් සේනසිංහ මන්ත්‍රීතුමා කිව්වා වගේම ඒක දේශපාලන වාසියට ඒගොල්ලන් කරපු කතාවක් මං හිතන්නේ. කොහොමරත් ඒ ගැන ඇත්තෙන්ම ඒක මේ අවස්ථාවේදී මං කනගාටු වෙනවා. මොකද මේ අපි කවුරුත් මේ එකමුතුව මේ රට ගෙන යන්නට හදන අවස්ථාවේදී තාමත් අර ජාතිවාදී විදිහට මේ දිහා බලලා තවත් ප්‍රශ්න ඇති කරන විදිහට මේ කතා පැවැත්වීම ගැන මම ගොඩක් කනගාටු වෙනවා. ඉතින් අපි දැක්ක මේ ළඟදී මේ යුද හමුදා විසින් මුලිත වූ ප්‍රදේශයට ගිහිල්ලා ඒ ආපදා ඇති වූ කාලෙදී මං හිතන්නේ ජීවිත ගණනාවක් ඒ දමිළ ජනතාව බහුතරයක් ඉන්නේ ඒ මුලිත වූ ප්‍රදේශයේ. එවුන්ගේ ජීවිත බේර ගන්නත් ඒගොල්ලන්ට අවශ්‍ය සේවය ලබා දෙන්නටත් විශාල වශයෙන් ඒ ත්‍රිවිධ හමුදාව ගොඩක් මහන්සි වෙලා වැඩ කෙරුවා. ඒත් ඒගොල්ලන්ට මං හිතන්නේ විග්නේශ්වරන් මේ ඇතුළු සමහර ජාතිවාදයට නැඹුරු ඒ ප්‍රදේශයේ ඉන්න මන්ත්‍රීවරු අපේ ත්‍රිවිධ හමුදාවට ඇත්තෙන්ම විශාල වශයෙන් චෝදනා කළා. එක එක ප්‍රශ්න ඇති කරන්ට ඒගොල්ලන් හැදුවා. ඉතින් ඒ ගැන අපි කවුරු කනගාටු වෙනවා. මොකද ඒ දමිළ ජනතා අහිංසක ජනතාවට සේවයක් කරන්න ගිහිල්ලා ඒගොල්ලන්ගේ ජීවිත බේර ගන්න ගිහිල්ලා ඒත් ඒ ප්‍රදේශයේ ඉන්න සමහර දේශපාලඥයන්ගෙන් මෙවැනි අද්භූත මේ චෝදනා වලට මුහුණ දෙන්න උනා. නෑ TNA කේ මන්ත්‍රීවරු එහෙම කිසි දෙයක් කරුවේ නෑ. මේක විග්නේශන් මැතුමත් වෙනත් නෑ එතුමත් කරුවේ නෑ. ඒක මං හිතන්නේ එතන ඉන්න සමහර අපේ විග්නේශ්වරන් මැතිතුමා ඇතුළු ඒගොල්ලන්ගේ සමහර කට්ටියක් ඉන්නවා පොඩ්ඩක් ජාතිවාදයට බර දේශපාලඥයන්. ඉතින් එතුමාලත විසින් තමයි වැනි චෝදනා එල්ල කරුවේ. ඉතින් ඒ ගැනත් කනගාටු වෙනවා. ඒ වගේම අපේ සේනසිංහ මැතිතුමා කිව්වා අපේ රජය ගොඩක්ම දැන් ජාත්‍යන්තර රටවල් වලට ඕනෑ විදිහට තමයි අපි නටන්නේ කියලා. අපි එහෙම කිසි දෙයකට එහෙම නෑ. අපි ජාත්‍යන්තරයට ඒගොල්ලන් කියන විදිහට අපි නටන්නෙත් නෑ. ඒගොල්ලන් නියෝජනය කරන්නෙත් නෑ මන්ත්‍රීතුමනි. අපි අපේ ඇත්තම ඡන්දයක් ඉල්ලලා අපි රජයක් හැදුවේ මේ රටේ ජනතාවට සේවයක් කරන්න. රටේ ජනතාවේ මේ රට දියුණු කළා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන සේවය එතුමාලට ලබා දෙන්නයි අපේ එකම අරමුණ. ඉතින් මේ අවස්ථාවේදී අපි ජාත්‍යන්තර රටවල් සමගත් අපේ සම්බන්ධතා වැඩි දියුණු කරගෙන තමයි ඒක කරගෙන යන්නේ. ඉතින් අපිට ඒගොල්ලන් කියන විදිහට අපි නටන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම මේ සමහර මේ මන්ත්‍රීවරු චෝදනා කරුවේ මේ ඒගොල්ලන්ගේ කතාවේ කිව්වා මේ අපේ යුද හමුදාවේ මේ පොකුරු බෝම්බ පාවිච්චි කිරීම පිළිබඳව අපි ජාත්‍යන්තරයෙන් මේ පරීක්ෂණ පවත්වන්නට ඕනේ කියලා. ඉතින් ඒකත් මම ප්‍රතික්ෂේප කරනවා. අපිට කිසි විදිහකට ජාත්‍යන්තර පරීක්ෂණ පවත්වන්නට මේ අවශ්‍යතාවයක් නැහැ. ඒකට ඕනේ තරම් අපිට පුළුවන් අපේම පරීක්ෂණ පවත්වන්නට. නමුත් මේ අවස්ථාවේදී කියන්නට ඕනේ එහෙම කිසිම සාක්ෂියක් නැහැ මේ ත්‍රිවිධ හමුදා විසින් මෙවැනි අනවශ්‍ය ආයුධ ඒ යුද්ධ සමයේ පාවිච්චි කර බව ඒ චෝදනාව මම ප්‍රතික්ෂේප කරනවා.
ස්තුති දරුවමතුමාගේ පැහැදිලි කිරීම. මීළඟට මහාචාර්ය ගරු ආසු මාර්සිංහ මැතිතුමා ඔබතුමාට තියෙනවා විනාඩි 13ක් කාලයක්.
ස්තුති ගරු මන්ත්‍රීතුමනි, මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ඔබතුමා ප්‍රථම වතාවට මූලාසනේ ඉන්න වෙලාවේ කතා කරන්න ලැබීම සන්තෝෂයට කරුණක්. ඔබතුමාට සුබපතනවා මූලාසනේ මන්ත්‍රීවරයෙක් හැටියට පත්වීම ගැන. අද සාකච්ඡාවට භාජනය වන රසායනික අවිසම්මුතිය පිළිබඳ සංශෝධන 50 කිටුම්පත අපි සාකච්ඡාවට භාජනය වෙන්නේ. මීට කලින් කතා කරපු මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් කතා කරනකොට මට හිතුණා අද මේ මාතෘකාව මොකක්ද කියලා. මාතෘකාව නම් රසායනික අවිසම්මුතිය. නමුත් සමහර මන්ත්‍රීවරු රසායනික අවිසම්මුතියට කිසිම අදාළ නැති දේවල් තමයි කතා කරේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න කැමතියි. මේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදවලදී අවම වශයෙන් තමන් කතා කරන විනාඩි 5න් විනාඩි 3ක්වත් මාතෘකාවට අදාළව කතා කරනවා නම් ඊට වඩා මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා සම්මන්ත්‍රණ වෙන තැනක් වෙයි කියලා. ඒ නිසා මේ රසායනික අවි සම්මුතිය ගැන කතා කරනකොට මේ ඉතිහාසය ගැනත් පොඩ්ඩක් හොයලා බැලුවා අපි. දැන් ශ්‍රී ලංකාව 1993 ජනවාරි 14 වෙනි දින තමයි රසායනික අවි සම්මුතිය සඳහා අත්සන් තබන්නේ. ඒ වගේම 1994 අගෝස්තු 19 වෙනි දින එය අනුමත කරලා මේ සම්මුතිය ශ්‍රී ලංකා තුල ක්‍රියාත්මක කිරීම සඳහා වූ පනත 2007 අගෝස්තු මාස පාර්ලිමේන්තුව මගින් සම්මත කරගත්තා. 2008 අගෝස්තු 15 වෙනිදා සිට ක්‍රියාත්මක කරන්න බලාත්මක කරන්න පනත සම්මත කරගත්තා. මේ රසායනික අවි සම්මුතිය කියන්නේ රසායනික අවි වැඩි දියුණු කිරීම, නිපදවීම, එක්රැස් කිරීම සහ භාවිතා කිරීම, තහනම් කිරීම සහ ඒවා විනාශ කිරීම පිළිබඳ සම්මුතියට ඇති පොදු නාමය තමයි. දැන් මූලික වශයෙන් මේ සම්බන්ධයෙන් ජාතික වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ගෝලීය ජාත්‍යන්තර වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකේ බොහෝ රටවල් තම තමන්ගේ කාර්මික, කෘෂිකාර්මික, පර්යේෂණ, වෛද්‍ය, ඖෂධ සහ අනෙකුත් සමකාමී කාර්යයන් සඳහා සිය නිෂ්පාදන කටයුතු වලදී නොයෙකුත් විෂ රසායන ද්‍රව්‍ය සහ ඒවාගේ පූර්වගයන් නිපදවීමේ නිරතව සිටින සමාගම් හා ව්‍යාපාර තියෙනවා. මේ වගේ සමහර රසායනික ද්‍රව්‍ය සමහර වෙලාවට මේ රසායනික අවි හදන්න පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි මේ රසායනික ද්‍රව්‍ය නිපදවන සමාගම් අධීක්ෂණය ඉතාමත් අත්‍යවශ්‍ය වෙන්නේ. මොකද ඒ ක්‍රියාකාරකම් නියමාකාරයෙන් අධීක්ෂණය කරේ නැත්නම් වෙන්නේ සමහර විට අයථාක්‍රම හරහා මේ රසායන ද්‍රව්‍ය එළියට යන්න පුළුවන්. ඒ හරහා විවිධ රසායනික අවි නිෂ්පාදනය කෙරෙහි යොමු වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා නිසා තමයි ලෝකෙම මේ ගැන දැඩි අවධානය යොමු කරන්නේ. මේ රසායනික අවි නිෂ්පාදනය එක්රැස් කිරීම සහ භාවිතා කිරීම ආදී කාරණා සම්බන්ධයෙන්. මේ කාරණා සම්බන්ධයෙන් කරුණු හොයනකොට මට මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන මූලික අධ්‍යයන ආයතනය මහනුවර මේ IFS එක මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය මිත්තිකා විතානගේ මහත්මිය මේ සම්බන්ධයෙන් පර්යේෂණ ගන්නවා කරලා තිනවා ප්‍රසන්න කුමාර් තිලක මහත්මියත් එක්ක. දැන් ඒ පර්යේෂණ අනුව සඳහන් වුණ විවිධ සොයා ගැනීම් කිහිපයක් මේ සභාවේදී කතා කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඒ රසායනික සංයෝගවල පවතින විෂ සහිතභාවය තමයි රසායනික අවි නිෂ්පාදනය කරන්න මූලිකවම භාවිතා කරන්නේ. මේ විදිහට භාවිතා කරන රසායනික අවි ජෛවීය අවි වලින් දැන් රසායනික අවි වෙන්නත් පුළුවන්. සමහරවිට මේ කියන මේ ජෛව තාක්ෂණයේ භාවිතා කරලා හදන අවි ආයුධ වෙන්නත් පුළුවන්. නැත්තම් න්‍යෂ්ටික අවි මේ જાති තුනක් තියෙන මේ ජෛවීය අවි වලින් සහ න්‍යෂ්ටික අවි වලින් සම්පූර්ණයෙන් වෙනස් මේ රසායනික අවි. දැන් සම්ප්‍රදායිකව න්‍යෂ්ටික අවි වලින් ඇතිවන විනාශකාරී තත්ත්වයන් ගත්තාම ඒවායේ අර තියෙන පිපුරුම්කාරක ගුණය ඍජුවම බලපෑවත් රසායනික අවි වලින් ඇතිවන විනාශකාරී තත්ත්වය එහෙ ඒකේ තියෙන අර පිපුරුම්කාරක ගුණය තියෙන්නම අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි අපි අහලා තියෙන ජෛවීය අවි ප්‍රධාන වශයෙන්ම අර අපි අහලා තියෙන මතක ඇති ඇන්ත්‍රැක්ස් වැනි ජීව දර්ශකයන්. මේ ජීව දර්ශකයන් කෙලින්ම භාවිතා නොකරට ඒ හරහා සංශ්ලේෂණය වන කරන ලබන විෂසහිත සංයෝග මේ විනාශකාරී තත්ත්වයන් සඳහා යොදාගත හැකි වෙනවා. ඒවත් රසායනික අවි ගණයට වැටෙනවා. දැන් රසායනික අවි සාමාන්‍ය පරිසර තත්ත්වයන් යටතේදී අපි දන්නවා ඝන, ද්‍රව හෝ වායු වැනි අවස්ථා තුනෙන් එකක පවතින්න පුළුවන්. දැන් මේ එකිනෙකට වෙනස් රසායනික සංයෝග 70කට අධික ප්‍රමාණයක් රසායනික අවි ලෙස භාවිතා කර හෝ රසායනික අවි ලෙස ලෝකයේ පුරා මේ වන විට ප්‍රචලිත වෙලා තියෙනවා. මේ රසායනික අවි පිළිබඳ ආරම්භයේ පිළිබඳව අධ්‍යයනය කරනකොට එහි විකාශනයේ වසර 10000කටත් තරම් මිනිසා පරිණාමයේ ආරම්භ වූ කාලවකවානුව තෙක්ම දිව යනවා. ඒ නිසා මේ දැන් ගල් යුගයේ ජීවත් වූ මානවයා ප්‍රධාන වශයෙන් තම ආහාර අවශ්‍යතා සපුරාගත්තේ සත්තු දඩයම් කිරීම මගින් වගේම ඒ සඳහා ඔවුන් ඒ වකවානුවල තුන යොදාගත්ත සමහර දුණු ඊතලවලට විෂ පෙව් ඊතල යොදාගෙන තිබුණා කියලා ඉතිහාසයේ කියනවා. ඉතින් මෙවැනි ඉතිහාසයක් තියෙනවා අපේ මානව පරිණාමයත් එක්කම. ඒ නිසා මේ රසායනික අවි මානව පරිණාමයත් එක්කම පරිණාමයේ වෙමින් ඇවිල්ලා අද විශාල තර්ජනයක් බවට පත් වෙන තරමට ඇවිල්ලා තියෙනවා. දැන් මේ වසර දහස් ගණනක් රසායනික අවි නිෂ්පාදනය ආරම්භ වුණාම මේ මිනිස් සිරුරට බලපාන ආකාරය අනුව වර්ග 4කට බෙදා වෙන් කරන්න පුළුවන්. එකක් තමයි ස්නායුක පද්ධතියට බලපාන රසායනික අවි, මේක නර්ව් ඒජන්ට් කියලා කියනවා. දෙවැනි එක තමයි ශ්වසන පද්ධතියට බලපාන රසායනික අවි, චොකින් ඒජන්ට්. තුන්වැනි එක තමයි රුධිර වාහිනී පද්ධතියට බලපාන රසායනික අවි, මේක බ්ලඩ් ඒජන්ට්. හතරවැනි එක තමයි චර්ම ආබාධ, සමාශ්‍රිත ආබාධ ඇති කරන රසායනික අවි. මේ ආදී වශයෙන් හතර වර්ගයකට බෙදන්න පුළුවන් මේ රසායනික අවි සම්බන්ධයෙන්. ඉතින් මේ රසායනික අවි වල බලපෑම අපේ ඉතිහාසයේ පුරාම ලෝක ඉතිහාසයේ තුලම අපිට දැනගන්න පුළුවන්. රසායනික අවි පරිසරයට වගේම මානවයාට කොච්චර බලපෑම ඇති කරලා තියෙනවද කියන එක. දැන් රසායනික අවි වගේම තමයි ඔබට මතක ඇති නිෂ්ටික බලාගාර සම්බන්ධයෙන් තියෙන අත්දැකීම් එක. දැන් අපිට මතකයි අපේ ඉතිහාසවල අපි දැක්කා චර්නොබිල් වල මොකද වුනේ කියන එක. ඒ වගේම මට මතකයි වරක ෆුකුෂිමා, ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ පිපෙතුන වෙලාව. ෆුකුෂිමා වල අවුරුදු 10ක් ජීවත් වුණ කෙනෙක් හැටියට මම අදත් දකිනවා මේ පළාත්වල ෆුකුෂිමා ප්‍රදේශයේ තත්ත්වය තවමත් මේ ඒ නිෂ්ටික අවි නිෂ්ටික භාවිතය තුළ ඒ නිෂ්ටික අපද්‍රව්‍ය කාන්දු වීම තුළ විසිදු වෙලා තියෙන හානිය තාමත් වළක්වා ගන්න බැරි වෙලා තියෙනවා. තාමත් වතුරට කලවම් වෙච්ච මේ ශරීරවලට අහිතකර මිනිස්යාට අහිතකර දේවල් හරහා වෙන බලපෑම තව අවුරුදු 60කින් 70කින් තමයි එළියට එන්නේ මෙවැනි විවිධ රසායනික අවි සහ නිෂ්ටික අවි අතර වෙන බලපෑම් වලින් ශරීරයට බලපාන. ඒ නිසා මේ රසායනික අවි සම්මුතිය ඉතාමත් වැදගත්. දැන් මේ දැන් ලෝකයේ රසායනික අවි සම්මුතිය හරහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩසටහන් ක්‍රියාත්මක වන වැඩසටහන් අතර එකක් තමයි ඒවා විනාශ කිරීමේ මේ සම්මුතියට අදාළයි. දැන් මේ විනාශ කරන සම්මුතිය ගැන කතා කරනකොට රටවල් ගණනාවක දත්ත තියෙනවා. The Chemical Weapons Convention හරහා එකතු කරගත්ත දත්ත අනුව මේ දත්ත www.armscontrol.org කියන වෙබ්සයිට් එකෙන් ලබා ගන්න පුළුවන්. මේ දත්ත අනුව බැලුවහම මෙන්න මේ රටවල් ගත්තොත් ඇල්බානියාවල තියෙනවා මෙට්‍රික් ටොන් 16ක්. මේක ප්ලෑන් කරලා තියෙනවා විනාශ කරන්න 2007 ජූලිවල. මේක මොකද දැන් තව මේ සම්බන්ධයෙන් වන විනාශ කරාද නැද්ද කියන සම්පූර්ණ වාර්තාව නැහැ. ඊළඟට ඉන්දියාව මෙට්‍රික් ටොන් 1044ක්, ඇල්බේනියාවල 2007 සම්පූර්ණ කරා කියන
මන්ත්‍රීතුමාට තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
ඊළඟට ඉන්දියාවල 1044ක් මෙට්‍රික් ටොන්, මේක 2009 විනාශ කරා කියන වාර්තාව තියෙනවා. ඉරාක් වල කොච්චර තියෙනවද කියලා තාම හොයාගන්න බැරිලා තියෙන නමුත් විශ්වාස කරනවා තියෙනවා කියලා. ලිබියාවල මෙට්‍රික් ටොන් 24.7ක් තියෙනවා. මේක 2013 විනාශ කරා. රුසියාවල රුසියාවේ මෙට්‍රික් ටොන් 40,000ක් තියෙනවා. මේක 2017 විනාශ කරලා තියෙනවා. සවුත් කොරියාවල මෙට්‍රික් ටොන් 605ක් 2008 විනාශ කරලා තියෙනවා. සිරියාවල මෙට්‍රික් ටොන් 1308ක් මේකේ විනාශ කරන කාල සීමාවක් ප්‍රොජෙක්ට් කරලා නැහැ. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ 27,771ක් මෙට්‍රික් ටොන් තියෙනවා. මේක බලාපොරොත්තු වෙනවා 2023 සැප්තැම්බර් මාසේ එනකොට විනාශ කරයි කියන කාරණේ. ඒ නිසා මේ රසායනික අවිවල බරපතලකම ලෝකේ තවමත් සමහර රටවල රසායනික අවි තියෙන කාරණාත් එක්ක බරපතලකම ගැන විවාද පැන නැගිලා තියෙනවා. මේ සඳහා ලංකාව හැටියට අපි මේ අරන් තියෙන ක්‍රියාමාර්ගය ඉතාමත් වටිනවා ජාත්‍යන්තර සම්මුතියට එකඟව. දැන් මේ බොහෝ දෙනෙක් කතා කරා මේ ශ්‍රී ලංකාව තුළ රසායනික අවි භාවිතයන් සිදු වූ බවට සාක්ෂි තියනවාද නැත්නම් කලින් කතා කරපු දෙමළ ජාතික සන්ධානයේ සමහර මන්ත්‍රීවරු එහෙම කතා මෙතන ප්‍රකාශ කරා. නමුත් මේ 2014 මාර්තු 21 ආචාර්ය රෝහාන් පී පෙරේරා මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා මේ ශ්‍රී ලංකාව තුළ රසායනික අවි භාවිතයෙන් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් නැහැ කියන කාරණය. මේ සම්මුතිය යටතේ මේ ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන මේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ හරහා
ඔබතුමාගේ කාලය අවසානයි
තත්පර 30ක් දෙන්න පැහැදිලි සාක්ෂි ලැබිලා තියෙනවා. මෙවැනි ලංකාවේ කිසිම තැනක අපේ හමුදාවන් කිසිම විදියකින් රසායනික අවි භාවිතා කරලා නැහැ කියන එක. ඒ වගේම ලංකාව තුළ භාවිතා කරලා නැහැ කියන එක. එනිසා මේ රසායනික අවි සම්මුතිය හරහා අපි ආරක්ෂා කරගත යුත්තේ අපේ රටේ රසායනික අවි සම්මුතිය සම්බන්ධයෙන් ඒ තියෙන නියාමනයන් හරියාකාරව අධීක්ෂණය කිරීම සහ ලෝකේ රසායනික අවි සම්බන්ධයෙන් තියෙන ඒ කතිකාවතර සම්බන්ධ වීම කියන කාරණා දෙක අපි විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ මෙවැනි කතිකාවත් ඇතිවීම තුළ අපිට ඉදිරියේ තව තවත් මේ ගැන අපිටත් දැනුවත් වෙලා අපිටත් ඉගෙනගෙන ජනතාවත් දැනුවත් කරන්න හැකියාවක් ලැබෙයි කියලා. ස්තුතියි මන්ත්‍රීතුමනි කාලය ලබා දුන්නට.